ගරු කෞශල්‍ය ආරියත්න මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු නියෝජකකාරක සභා සභාපතිතුමියනි. මගේ කතාව ආරම්භ කරන්න කලින් මම තප්පර 30ක කාලයක් ගන්නවා අප අතරින් වියවුණු ගරු කෝසල නුවන් ජයවීර මන්ත්‍රීතුමා වෙනුවෙන් මාගේ ශෝකය පළ කිරීමට. එතුමා මිත්‍රශීලී සටන්කරුවෙක්, සටන් සගයෙක්, දේශපාලන නායකයෙක්. එතුමා බලාපොරොත්තු අරමුණ අපට ඉෂ්ට කළ හැක්කේ ඒ අරමුණු අප කණ්ඩායමක් ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා සටන් වැදීමෙන්. මට කතා කලින් කතා කර ලක්මාලි මන්ත්‍රීතුමියක් කිව්වා වගේ මේ අපරාධයකින් උත්පාදනය වූ දේපළ පිළිබඳ පනත ඉතා වැදගත් පනතක්. මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි අපේ ගරු අධිකරණ අමාත්‍යතුමාටත් ඒ කණ්ඩායමටත් මේක ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ගැන. ඒ වගේම විශේෂයෙන්ම මේ පනත සකස් කරන්න තමන්ගේ ශ්‍රමය, බුද්ධිමය දායකත්වය සපයපු 17 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කණ්ඩායමටත් මං ඉතාම ස්තුතිවන්ත වෙනවා. මේක බැලුවොත් පිටු 255ක ලොකු පනතක්. ඉතින් ඒකට වැය කරපු කාලය, ශ්‍රමය සහ බුද්ධිමය දායකත්වය නැවත අගය කළ යුතුයි මේ පාර්ලිමේන්තුවේ. එතකොට මේ පනත සඳහා සලකලා බලලා තියෙනවා දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති සහ මඟ පෙන්වීමේ ලේඛන 14ක්, අනපනත් දේශීය අනපනත් 65ක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නෛතික ලේඛන 4ක් සහ විදේශ රටවල්වල මීට සමානව බලපවත්වන නීති 7ක්. මං හිතන්නේ මේකෙන්ම තේරෙනවා මේ පනත කොයිතරම් අංග සම්පූර්ණ සහ පරිපූර්ණ පනතක්ද කියන එක. එතකොට මේ පනතට විදේශීය විශේෂඥවරුන්ගේ දායකත්වයත් යම් අවස්ථාවලදී ලබාගෙන තියෙනවා. එතකොට අපි කිව්වා වගේ මේක අපරාධයකින් උපයාගත් වස්තුවක් හෝ ධනයක් නැවත අය කරගන්න ලංකාවේ මේ වෙනකොට තියෙන යම් යම් නීති විසිරුණු ස්වභාවයක් ගන්නවා. ඒ කියන්නේ මුදල් විසුද්ධි කරන පනත හෝ කිසියම් ආකාරයක අල්ලස් දූෂණ පනත, එහෙම නැත්නම් දූෂණ විරෝධී පනත, මේවයි තිබුණු විසිරුණු ස්වභාවය නැති කරලා එක තැනකට ගේන ශක්තිමත් පනතක් ලෙස මේ පනත හඳුන්වලා දෙන්න පුළුවන්. මට කටින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා මේකේ 4-1 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතීතයට බලපාන නීති පනවන්න බැහැ කියන කොටසට උල්ලංඝනය, ඒ වගන්ති උල්ලංඝනය කරනවා කියලා. නමුත් මං හිතන්නේ අපේ අදහස වෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් එකක්. මොකද මේක බලපවත්වන්නේ දැනට භාවිතා කරමින් සිටින දේපළ. අතීතයේ කරපු වැරැද්දක් වෙන්න පුළුවන්. 2010දී කිසියම් හොරකමක් හෝ අපරාධයක් කරලා උපයාගත්තු ගෙයක් කියලා හිතමු උදාහරණයකට. ඒ ගෙදර කෙනෙක් ඉන්නවා නම් මේක මේ ගෙදර ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේක ඒ දැනටත් තියෙන දේපල ගැන. ඉතින් මම හිතන්නේ ඒ නිසා අපිට මේකෙදි අර පහුගිය කාලේ අපරාධයක් කරලා තියෙනවා කියන පදනමින් ඒ දේපල පවරා නොගෙන ඉන්න බෑ. මොකද මං හිතන්නේ මේ රටේ ජනතාව මේසා ලොකු මැන්ඩේට් එකක් අපිට ලබා දීලා තියෙන්නේ. අර අපි අවුරුදු ගණනාවක් තිස්සේ කියපු මේ හොරකම් කරපු සල්ලි ආපහු අපි ගන්න ඕනේ, අපේ මහජනතාවගේ ධනය නැවත අත්පත් කරගන්න ඕනේ කියන අපි ප්‍රකාශ කරපු පොරොන්දුව සහ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 201 පිටුවෙත් අපි නැවතත් කියලා තියෙන පොරොන්දුව නිසා. ඉතින් මම මේකේ පරිහරණය සහ මේක මහජනතාවගේ දැනගැනීම සඳහා මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැමති එක යම් යම් විශේෂ වැදගත් වගන්ති කීපයක් ඉතා කෙටියෙන්. මේකේ අර 38 වෙනි වගන්තියේ තියෙනවා ඉතා වැදගත්. මොකද ඉලෙක්ට්‍රොනික ගනුදෙනු, ඒ කියන්නේ අන්තර්ජාලය හරහා කරන ගනුදෙනුත් මේක ඇතුළේදී වංචා සහගත ගනුදෙනු වලට සාක්ෂි ලෙස ගේන්න පුළුවන්. ඒ වගේම ඒ සාක්ෂි හොරකම් කරන ලද දේපලක් ලෙස දනිමින් තබා ගැනීම හෝ ඒවා විනාශ කිරීම වරදක්. ඒ වගේම වැදගත්ම දේ තමයි සාක්ෂි ආඥා පනතේ මොනවා සඳහන් වුණත් මේකේ 39 වෙනි වගන්තිය යටතේ විදේශයකදී විදේශීය විශේෂඥතාවයකින් යුතු කෙනෙක් කරන විමර්ශනයකින් ලැබෙන වාර්තාවත් සභාපතිතුමියනි මෙහි උසාවියේ විශේෂඥ වාර්තා ලෙස පිළිගනු ලබනවා. ඊළඟට පිහිටි ස්ථානය සොයාගත නොහැකි දේපල, කොටස් වශයෙන් විවිධ ස්ථානවල තිබෙන දේපල, අතත්‍ය හෝ සයිබර් අවකාශයන්හි තිබෙන දේපල, අස්පර්ශනීය දේපල, විදේශයන්හි පිහිටි දේපල, මේ සියලුම දේපල සම්බන්ධයෙන් බලය මේ විමර්ශනය කිරීමේ බලය එතකොට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පවරලා තියෙනවා. මේ මම මේ දේපළවල නම් කිරීම කීපයක් කරේ මේකේ පරාසය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. මේක යම් කිසි ආකාරයක අපිට පේන්න තියෙන අපිට ටැන්ජිබල්, ඒ කියන්නේ අපි හිතමු ඉඩමක් හෝ ගෙයක් හෝ මුදල්මය වශයෙන් තියෙන දේපළවලට එහා ගිහිල්ලා සමහර විට මේ ඩිජිටල් අවකාශයේ තියෙන මුදල් කියන එකටත් මේක අයිති. මේකේ අර්ථ නිරූපණවල තියෙනවා මේ ඩිජිටල් අවකාශයේ පාවිච්චි කරන මුදලුත් මේ දේපළවලට අයිති කියලා. එතකොට මේකේ 52 වගන්තියේ තියෙනවා මේකේ විමර්ශනයක් ආරම්භ කරන්න පුළුවන් කාටද? විදේශීය රටක ව්‍යවස්ථාදායක විධායක හෝ අධිකරණ පාලනාධිකරණයක්, විදේශීය බුද්ධි අංශයකින් ලැබෙන තොරතුරක්, ජාත්‍යන්තර කලාපීය හෝ බහුපාර්ශ්වික සංවිධානයක් හෝ යාන්ත්‍රණයක් විසින් කරන ඉල්ලීමක්, ඒ වගේම ජාත්‍යන්තර අපරාධ පිළිබඳ පොලිස් සංවිධානය, එහෙම නැත්නම් ඉන්ටර්පෝල් කියලා අපි කියනවා, ඒ සංවිධානය විසින් ලබා දී ඇති තොරතුරක් මත. ඒ නිසා මේක ඉතා පුළුල් පරාසයකින් අපිට මේ විමර්ශන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කියන එකත් ගන්න පුළුවන්. මොකද අපි හැමතිස්සෙම කතා කරනවා විදේශයන්හි තියෙන දේපළ අන්තර්ජාතික අපරාධ සහ ගනුදෙනු පිළිබඳව, ඒවත් මේ පනතේ පරාසය ඇතුළත් වෙන ඒවා. ඊළඟට අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා කළමනාකරණය කිරීමේ අධිකාරිය පිහිටුවනවා මේ පනතෙන්. එතකොට නැවත පවරාගත් දේපළවලට මොකද වෙන්නේ කියලා මේ කලින් මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා, මේ පවරාගත්තු දේපළ රජයට පවරාගත්තයින් පස්සේ ඉතිහාසය පුරා මොකද වෙලා තියෙන්නේ කියලා අපි දන්නවා කියලා. ඔව්, අපි එකඟයි. හැබැයි ඒ නිසාම තමයි මං හිතන්නේ අපි රජයක් ලෙස හොරකම් කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තියේ ඉඳමින්, ඒ හොරකම් කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය සහ රජයේ මුදල් අවභාවිතා කරන්නේ නැහැ කියලා ආදර්ශයක් දෙමින් දැනටත් අපි ශක්තිමත්ව මේක පෙන්වලා දීලා තියෙනවා. රජයට පවරා ගන්න කිසිදු දේපලක අබමල් රේණුවකින්වත් වංශාවක් දූෂණයක් හොරකමක් නොවෙන්න අපේ රජයේ අනිකුත් රාජ්‍ය ආයතන වගේම මේකත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුයි කියන තැන අපි ඉන්නවා. එතකොට මේකේ වැදගත්ම කොටස තමයි මං හිතන්නේ 10 කොටස මේ පනතේ ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳව කතා කරනවා. ජාත්‍යන්තර සහයෝගීතාවේදී අපිට පුළුවන් වෙනත් රටක යම් කිසි ආකාරයක ආයෝජනය කරලා තියෙන දේපලක් තියෙනවා නම් ඒ දේපල පිළිබඳ විමර්ශනය කරන්න ඉල්ලන්න පුළුවන්. ඒ සඳහා ජාත්‍යන්තර ආයතනවල සහයෝගීතාවය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ රටවල ඉන්න සාක්ෂිකරුවන් හෝ යම් තැනැත්තන් කැඳවාගෙන ලෙස ඉල්ලා සිටින්න පුළුවන්. ඒ අනුව ජාත්‍යන්තර සහයෝගීතාවය ලබා ගැනීම සම්බන්ධ නීත්‍යානුකූල පදනමක් මේ පනතෙන් අපේ ලංකාවේ රජයට ලබා දෙනවා. ඒක ඇත්තටම ඉතාම වැදගත් නීතිමය ප්‍රතිපාදනයක්. මේ අවස්ථාවේ ඒක ඓතිහාසික නීතියක් වන්නේ ඒ නිසයි. එතකොට අපි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ විමර්ශනය විතරක් නෙමෙයි බලාත්මක කිරීමේ පියවරයන්ද ස්වාධීනව අපක්ෂපාතීව අවශ්‍ය අවස්ථාවන්හිදී අධිකරණයේ අධීක්ෂණය යටතේ සිදු කිරීම සහ සියලු පියවර අපරාධයක දේපල වටිනාකමට සමානුපාතික.
තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ස්තුතියි සභාපතිතුමියනි. සහතික සියලු පියවර අපරාධයක දේපල වටිනාකමට සමානුපාතික බව සහතික කිරීම සඳහා අපි විශේෂ විධිවිධාන සලසලා තියෙනවා. ඉතින් මම අවසන් කරන්න කැමති මෙන්න මේ වගේකින්. ඊයේ පෙරේද අපි දැක්කා මාධ්‍යවල ප්‍රකාශ කරලා තිබුණා එක මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ මේ මාධ්‍යවලට හරි ලස්සනට හිනාවෙලා කියනවා CID එක මට ගෙදර වගේ කියලා. මං හිතන්නේ ඒක ආඩම්බර විය යුතු කාරණාවක් නෙමෙයි ගරු සභාපතිතුමියනි, ඒක ලැජ්ජා විය යුතු කාරණයක්. හැමතිස්සෙම අර කලින් මට කලින් කතා කරපු ලක්මාලි මන්ත්‍රීතුමියකෝ වගේ හැමතිස්සෙම උසාවිය යනවා, ප්‍රකාශ දෙනවා. ඒ වගේම පහුගිය කාලේ අපි දැක්කා පහුගිය මාස කීපේ ඉතා ඉක්මනින් මේ නඩු කටයුතු අපි වේගවත් කරලා ක්‍රියාකට නංවලා තියෙනවා. ඉතින් ඒ වගේම පහුගිය කලින් දවසක ගරු මහින්ද ජයසිංහ මන්ත්‍රීතුමා කිව්වා අර ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අක්කර 5ක ඉඩමක් ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති භාර්යාවට අයිති වෙලා තිබ්බ අසාධාරණ ලෙස අත්පත් කරගත්තා කියලා හෙලිදරව්වක් කරා. ඒ වගේම ගම්පහ වරුතොට ප්‍රදේශයේ අපි දන්නවා අර මල්වානේ ප්‍රසිද්ධ ගෙදරත් කතරගම ප්‍රසිද්ධ ගෙදරටත් අමතරව ගම්පහ වරුතොට අර බැසිල් රාජපක්ෂ මහත්මයාගේ කාර්යාලය පවත්වාගෙන යන ඉඩම, ඉතින් මේ වගේ ගොඩක් ගෙවල් දේපල විතර තියෙනවා. හැබැයි අපිට නොපෙනෙන විශාල ප්‍රමාණයක මුදල් ලංකාවෙත් පිටරටත් අපි තියෙනවා. එක ප්‍රසිද්ධ රහසක්. ඉතින් අපි ජනතාවට පොරොන්දු වුණු ආකාරයට අපි හැකි හැම අයුරින්ම මේ පනතේ තියෙන බලතල පාවිච්චි කළා. මේ හොරකම් කරපු සල්ලි නැවත රටේ ජනතාවට අත්පත් කර දෙනවා කියන පොරොන්දුවත් මේ වෙලාවේ රජයක් හැටියට අපි දෙන්න කැමතියි. ඒ වගේම මේ පනතෙන් පසුව ක්‍රියාත්මක වීමේ මේක ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. දැනුවත් වෙන්න අවශ්‍යයි මහජනතාව. ඒ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර අධිකරණ ඇමතිතුමා විසින්
මන්ත්‍රීතුමිය කාලය
අවසන් කරන්නම්. අධිකරණ ඇමතිතුමා විසින් කියයි අද ඒ අපි ඉදිරියේදී මොනවද මේ පනත ක්‍රියාත්මක කරන්න ගන්නා පියවර ගැන. ඉතින් ඒ නිසා නැවත වතාවක් මම කැමති සපත කරන්න අපි හොරකම් කරපු අයගේ තියෙන දේපල පිටරක් නෙමෙයි, තමන්ගේ නැන්දලාට මාමලාට ආච්චිලාට බාප්පලාට පුතුන්ට පවරල දීපු දේපලත් හොරකමකින් අපරාධයකින් නම් අරගෙන තියෙන්නේ. ඒවා නැවත මහජනතාව අතට පත් කරනවාමයි. බොහොම ස්තුතියි.